Dalam salah permatu.
Mang daru kata naik tu mana ni? Ali Sabriya matu mata awak cakap pelitur dia lah mana nak kawas tamat deng.
Kata mana ni? Pada
itu mana pahit
lagi? Mang utara ya dia lah garu kata naik kata mana ni? Mama me awak tahu wedis tu tuan tu benawa garu paksa naik kata mana? Mereka tepat pelat dia na, mereka berairun tatkah pelibat dawa. Kita mah sancara ke sesre, vivida sesre itu sambandha tekka sakat cakarla. Ia tetatkah ada obat mah ge, mereka parlimen itu dipat kirim pelibat dawa. Ekinda tamai api digin dekat mah kiuwe, mereka apa rata sejarah ti bena, besar tamah artika arbudin. Eke kata dekak na. Ekinda tamai api silu dina mereka tu bela, mereka satya api peliganatoh. Eliye inna minisun ta therenawa un ta penawa un ta dinapatam tiyena prashna om mirikeno rupiyala avapathane vela tiyeno aahara mila ihala giilla tiyeno gas tikana fuel tikana electricity ekana un disthamatma dadi peedanayakata lak vela tiyena api hamotama peeno namuth atta washeenma kohomada mekata eliyata enne Mereka Elliot ini, nanang, artiknya benar sahaja mai benar tuan. That's what we have been telling throughout. This is not simply a political crisis. This is an economic crisis. The economic crisis has led to this political crisis. That is why we have been begging all parties across the board to get together and work on that.
Please.
Right. Let me. Inna ko ir pasha katha karan.
Garu mandi dhuwa vedagatu dhir khatu tu karan.
Inna it's not. No. Ebintha garu katha na ke tumani ekai mama kiuwe api ekine kaata angilla dikkaran lagi yot. Mama hitena wa vijay apu dausayen dal kang angilla dikkaran na pulwa. Da ekatama atta. Pahugya aurudu dange da mandakka. Meka atta minusun te kian doona. Meka ing api desapal na wasigan lagi yot. Oun taraha vela menama gahanwa. Anak kotak tu mageng anak, mama bayai dek, oh mama bayai, mangga ni le yudh keran dene me mangga abe, mang yudh keran dene me mangga abe, mama bayai mang menue, mama bayai mage daru menue, mama bayai mage demo piam menue. Ame mama api satu pahak kuat mekem wanca kerla ne, karu kata naik tu mani, mama me dure baragan disella urutu pahakat, mang sabah kata keran na, mage ada am badu hati ada million hatlis tegak gevalati. Amat satu ekor mak ayam lagi. Ekor rupiah lah kapi mereka hambo kerana. Mak ayam ada amen siar dahaya kuat men siulu barap prasada tte kapi telah bilan. Tapi visua sekarang mereka terhad dia kerana puluan kira. Ia orang kama hinda ya piya. Apa samahara minisu? Iga negat tte minisu kira lagi naya. Nama yang inda. Arah Ali Sabri, matu mage. Gederak ini negat tte samahara ni dek tuhuru. Ma ujaruin. Mereka mana ratah demik? Mereka muka demik ratah. Budu half juru apa yang tiap buratah? Sialu sattya onudik kuat tani rogi betul lagi buratah. Anit penisungnya geval gini kan nak udah panin dah puluan ratah demik? Muka ratah pi demik? Mereka melodi aku ni ne? Api sadba yang binasakar, viswasakar amir ratah tergak keran dah puluan kila. Ika wara dah neve? Mama itu dah neve? Hatan amir laksyak penisung viswasakar? Mama pelikan noa? Artiknya kalaman kerana amadu padu tu puna. Hebat, api waradak kerla tienno angap itu saya visla daragini anda. Samui ko wakak janda api amadu malesti. Aku katat balai di lati ni pare na wat telawa hana sujek kerla. Muka udah kielo balan. Parlimen tu rena minus subarak kuan. On tekan itu hasa yani teh tawan itu hasad.
Gini tipam.
Gini tipam amai prasna visan dino ada. Ini mama nang kian ni mana bukan tu meka. Makai daruangge anak-anak itu surat cinta nanti. Mama meren nana mambaya nene. Mam Islam bakti ke kaya dia. Mam bishwasa kerono. Mange Indis selah dawasa indalam. Mam merna dawasa nicipa kerli berai kila. Namu, makai daruangge anak-anak itu. Makai mawagge anak-anak itu. Araksha ab. Inda me borukie nene kanamat tando nene. Me boruolim bishanda nene be meka. Meka tapi bishandun suya nene tono. Eh ini tamai api atau dan mama garu kata naik tu mani sabah kat kerana me mahaloku proud Sri Lankan ke lekka, eka putgalek me nahanwa. Do you know where Ali Sabri resides? Rikash Rumi ke la manusia ek reply kerana. You just wondering it is a nice house, must see no, must be real nice one. Me hatat gini avilena kote, මොකද්ද මේ කාලකන්නේ සතුට? මිනිස්සුන්ගේ ගෙවල් විනාශ කරන එක. මිනිස්සුන්ගේ නෙමෙයි, ඔවුන්ගේ සහෝදරයන්ගේ, ඔවුන්ගේ. මේකෙන් පුළුවන්ද මේ ප්‍රශ්නේ විසඳන්න? නෑ, අපේ ප්‍රශ්නේ ඊට වඩා ඉතා බරපතලයි ගරු කතානායකතුමනි. මම එදා කිව්වා වගේ අපිට තියෙන ආදායම වගේ 3.4 ගුණයක් වියදමයි. අපි විසඳන්නට ඕන. 1948 මේ රට නිදහස ලබනකොට 113 දෙනෙකුට එක රාජ්‍ය සේවකයෙක් හිටියේ. අද ඉන්නවා 13කට එක රාජ්‍ය සේවකෙක්. මේක ගැටලු, ඉතාමත්ම බරපතල ගැටලු. කොහොමද අපිට මේක මුදල් හොයාගන්නේ? අපිට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඒ සියල්ල වැහිලා මම ගරු විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. එක ක්ෂේත්‍රයක් තක් පිළිබඳ කතා කරාම සංසාරක ක්ෂේත්‍රය 2018 වර්ෂයේදී අපට ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ලැබුණා. එහා සමාන යම් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝ එළියට යනකොට එකෙන් වියදම් වුණා. නෙට් එක 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නැවතුණා. පහුගිය අවුරුදු දෙකහමාර තුල බිලියන 7.5ක අපිට සංචිතයක් තිබුණා. හරි. හැබැයි බිලියන 8ක් ගෙවලක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේක මේ එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නට බෑ. අපිට පොඩි ඉවසීමක් තියෙන්නට ඕන. නැවත සංචාරක කර්මාන්තය ගොඩනගන්නට ඕන. නැවත අපේ මිනිස්සු කවුරු ආවත් මම ඒකයි ගරු කතානායකතුමනි, මම මුදල් අමාත්‍ය ධූරය දරනකොට මම නැවතත් ගරු විපක්ෂ නායකතුමා සහ හර්ෂ ද සිල්වා මැතිතුමත් එක්කත් සාකච්ඡා කර එතුමන්ලට සම්පූර්ණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධිපතිවරයාට මහපැංකුව අධිපතිතුමාවත් භාණ්ඩාගාරයේ ලේකම්තුමාවත් පැය 3ක් විතර යවලා සියලුම දේවල් එකක් නැර ඇත්ත ඇති ආකාරයට පැහැදිලි කරලා දෙන්නයි කියලා කිව්වා. මම ස්තුතිවන්ත වෙනවා උන් වාඩි වෙලා ඒ පිළිබඳ අධ්‍යයනය කරා. ඒ අනුව අපි දැනගන්නට ඕන අපිට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් අපි මේ ඩෙට් රීස්ට්‍රක්චරින් කියනවා. බිලියන 52ක් අපිට ගෙවන්න තියෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරගන්නට ඕන. මම දැක්ක අයියේ අපි IMF එකත් එක්ක දිගටම සාකච්ඡා කරාට පස්සේ ඔවුන් සාධනීය පිළිතුරක් අපිට ලබා දීලා තියෙනවා. 24 වෙන වෙනකොට ඔවුන්ගේ ටෙක්නිකල් ලෙවල් නෙගෝෂියේෂන්ස් ක්ලෝස් කරනවා කියලා තියෙනවා. ඊයේ මහා බැංකුව අධිපතිතුමා කියලා කිව්වා RFP කෝල් කරලා ලීගල් ඇඩ්වයිසර්ස්ලත් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්ස්ලත් අද නැත්තම් හෙට කැබිනට් එකට දානවා කියලා කිව්වා. කවදාරි කැබිනට් එක මොහොත උනාම මේ සියල්ල තුල ඒක ඉක්මනට අපිට කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කවුරු හිටියද කියන එක අදාළ නැහැ. ඒ ඩෙට් ටික කපා ගන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී වෙනත් ආකාරයකට මුදල් ලැබෙන්නට අපිට කටයුතු කරන්න වෙනවා. EFF කියලා කියනවා, extended fund facility. ඒ කියන්නේ අපිට බිලියන 4-5ක් පමණ ප්‍රමාණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන අවුරුදු 3ක් ඇතුළත. ඒක එනකම් අපිට තියෙන විශාලම ගැටලුව තමයි බ්‍රිජ් ෆයිනෑන්සින් එක. අපිට මේ තෙල් වලට කොහොමද මුදල් ටික ලබා ගන්න? අපි කොහොමද පෝර සඳහා මුදල් ටික ලබා ගන්න? එම නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනේ ඔබ සියලු දෙනාටම නැවතත් ආරාධනා කරනවා මේ ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් ගන්න. මිනිස්සු තරහ වෙලා ඉන්න එක, ඔවුන්ට කේන්ති ගිහිල්ලා තියෙන එක, ඔවුන්ට ඉවසිල් නැති එක අපිට පිළිගන්න පුළුවන්. මොකද අපි හැමෝටම කියන්න පුළුවන් මගේ ඩ්‍රයිවර්ලා උදේ ගියාම 6 ඉඳලා රෑ 6 විතර ඊයේ රෑ 7 වෙනකන් ඉඳලා පෙට්‍රල් ගහ ගන්න බැරුවා. ඉතින් හැමෝටම මේක ඉච්චරයි. අපි ජීවිතේටවත් කොහෙන්වත් අඩුවට පෙට්‍රල් ගැහුවෙත් නැහැ. වෙන තැන් වලට ගිහිල්ලා පෙට්‍රල් ගැහුවෙත් නැහැ. මේ අවුරුදු දෙකක කාලය තුල මම දවස් 10ක් විතර මේ කැන්ටින් එකෙන් කෑම කාලා ඇති. එනෝ මේ එහෙම කවුරුත් මෙතන කන්නේත් නැහැ. මගේ දරුවෝ හරි ඒ වගේ මම විතරක් නෙවෙයි. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තු ඉන්නවා. ඒ හැමෝම එක හැන්දෙන් බෙදෙන එක හොඳ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලත් නැහැ, දැකලත් නැහැ. මගේ දරුවෝ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ, මිනිස්ත්‍රි පැත්ත පළාතේ ගිහිල්ලත් නැහැ, කවදාවත් ඒ වාහනයක ගිහිල්ලවත් නැහැ. ඉතින් අපි මේව කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිටත් අනිත් හැමෝටම තියෙන අයිතියක් තියෙනවා අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව උත්සාහ කරලා බලන්න. බැරි වුණොත් ගෙදර යනවා. වරදක් කරලා තියෙනවා, වංචාව කරලා තියෙනවා, පග ආරං තියෙනවා, ඕනෑම පරීක්ෂණයකට මූණ දෙන්න හැමෝටම තියෙනවා. නමුත් නීති අතර ගන්න කාටද අයිතිය තියෙන්නේ? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරන්න? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරගෙන මිනිහ මරන්න? එහෙම කරන්න ඉඩ දෙන්නට බෑ. මොකද මේක ඉවසීම මේක සීමාවක් නැති වෙලා යන. ඒ හින්දා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු කථානායකතුමනි, ඔබතුමා මේකේ යම් වගකීමක් අරගෙන නායකත්වය අරගෙන නැවත වතාවක් අපි සියලු දෙනාට ඉල්ලා සිටින්නේ ඊළඟ මාස 6 9 හා 12 අපිට ඉතාමත්ම අවාසනාවන්ත ඉතාමත්ම අර අගමැතිතුමා කියපු ආකාරයට අපේ ජීවිතේ මුණ දෙන්න වෙන තාමත්ම අමාරුම කාල පරිච්ඡේදය. ඒ කාල පරිච්ඡේදය තුල තව දුරටත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැතුව මේ ගින්න නිවන්න උත්සාහ කරන්න, ප්‍රශ්නය ඔඩුදුවවන්නේ නැතුව ප්‍රශ්නට උත්තර හොයන්න අපේ මිනිස් මම නැවත වතාවක් විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. පෙරේදා එතුමාගේ කතාවේදී එතුමා කිව්වා සාමාන්‍ය බැංකු ශේෂ්ත්‍රය හරහා ඩොලර් ටික දාන්න කියලා කියන්න මිනිස්සුන්ට සංචාරක ක්ෂේත්‍රය යළි ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලස්වන්න, ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම සලස්වන්න, සස්ටේනබල් එනර්ජි කියන ඉලෙක්ට්‍රිසිටි එක ලබා ගන්න ආකාරය පිළිබඳව වැඩිදුර කටයුතු කරන්න, රුපියල් 43ක් අපි ගෙවන අද ඉන්ධන මගින් පාවිච්චි කරන විදුලි බලය වෙනුවට රුපියල් 12න් 15න් කරගන්නට පුළුවන් සූර්ය බලය සුළං බලය සඳහා නායකත්වය දෙන්න පොලිටීෂියන්ස්ලා විතරක් පස්සෙන් පන්නන්නට එපා. ඔවුන් පස්සෙන් පළවන්න, අනිත් අයගෙනුත් අහන්න, තමුන් ටැක්ස් ගෙවනවද, ඉන්කම් ටැක්ස් එකේ ඉන්න අයගෙන් අහන්න ඔබ ටැක්ස් ටික අය කරගන්නවද, එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න ඔබේ රස්සාව කරලා ඔබ රටට ගෙවිය යුතු ඒ මුදල් ප්‍රමාණය අය කරගන්නවද, කස්ටම් එකෙන් අහන්න ඔබගේ මුදල් සඳහා ඔබ වග කියනවද, දේශපාලඥයෝ විතරද පාරදුෂ්‍යතාවයට මුහුණ දෙන්නට ඕන? මේ රටේ දේශපාලඥයන්නේ 225 දෙනයි. ඔවුන් සියලු දෙනාටම දෙන හැමදේම බිලියන 6.5යි. ඒක ඕනනම් කපලා දාන්න. හැබැයි ඒකෙන් මේ ප්‍රශ්නෙට විසඳුම් නෙල්ලෙන්නේ නැහැ. අපේ සම්පූර්ණ ආදායම බිලියන ට්‍රිලියන 1.4යි. වියදම 3.4යි. මෙන්න ප්‍රශ්නේ බරපතලකම. ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. සීන මාලිගාවල ඉඳලා පාරවල් වල උද්ඝෝෂණ කරා විතරක් කියලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. එයින්ද මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. මට මේක ඕනෙත් නැහැ. අපි ආවේ මේව බලන්න නෙවෙයි. අපිට මේ ඕනෙත් නැහැ. නමුත් කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා තමන්ගේ ටැක්ස් ගෙවපු, තමන් වෙනුවෙන් වැඩ කරපු, රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාරසලසල දෙන්න අපි නම් එන්නේ නැහැ මේ පැත්ත පළාතවත් මීට පස්සේ. අම්ම මිනිහාම මට හිතා ගන්නට බෑ මගේ ශේෂ්ත්‍රයේ ඉන්න සමහර නීතිඥවරු අර අලිසබ්බි මහත්මයාගේ ගේ ගිනි ගන්නකොට ඒක ෂෙයා කරගෙන මේ රටේ බුදුහාමුදුරුව පයතේපු රටේ ශාන්තිය සමාදානය කියන රටේ කොහොමද සන්තෝෂ වෙන්නේ? අර ලොකුගේ මහත්තයාගේ එතුමගේ දරුවගේ එතුමගේ සහෝදරියගේ මොකටද මේ මිනිස්සු මොනා කරවටද? ඒ දවසේ මගේ දරුවා ඇමරිකාවේ, ඒ දරුවට යවනවා අපේ හොඳ මිනිස්සු, අපේ නෑයෝ, අපේ යාළුවෝ, ඒ දරුවගේ බස් ස්ටොප් එකට යනවා අන්න තමුසලගේ ගෙදර ගිනි ගන්නවයි කියලා. මොනතරම් තිරිසන් සමාජයකට අපි ඉන්නේ? මේ තිරිසන් සමාජයක අපි ඉස්සරහට යන්න පුළුවන්ද? මේ බොරුව, මේ බොරුවට අහුවෙන්න එපා. මේක දේශපාලකයෝ 225 දෙනා විතරක් කරපු දෙයක් නෙවෙයි. මේ රටේ හැම මිනිස්සුම වගේ කියන්නට ඕන. තමන්ගේ රස්සාව කරනවද? තමන් ගන්න පඩියට යුතුයකමක් ඉෂ්ට කරනවද? නිකන් මේ බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇඟිල්ල දික් කර කර කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ? කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ ගරු කථානායකතුමනි? පරම්පරා ගානකටවත් අපිට මේ තියෙන ණය ටික ගෙවා ගන්න බැරි වෙයි. අපි වහන්සි වෙලා වැඩ කරේ නැත්තම් මේ බොරුව නවත්තන්නට ඕන. මේ ඉඳ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමනි, මේ රටේ සියලු දෙනාටම මේ ඇත්ත සලසන්න. ඔවා දෙනු පරහට තමුන් සම්මතයේ සිට හැම දෙනාටම අපි ඉල්ලා සිටිනවා තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවද, තමන්ගේ රස්සාව ඉෂ්ට කරනවද, තමන් තමන්ගේ ටැක්ස් ටික ගෙවනවද අනිත් අයට කියන්න ඉස්සෙල්ලා. හැමෝම එහෙම හිතන දවසකට පුළුවන් වෙයි මේ රට ගොඩ දාන්න. අපි දිගින් දිගටම කරේ හැමදාම බැලුවේ ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදනවා මිසක ආණ්ඩු කරන එක ගැන පිළිබඳව නෙවෙයි. ඒක තමයි ඇත්ත. හැමෝම උත්සාහ කරන්නේ විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුව පරදන්න. ඊළඟ කැම්පේන් එක ගැන ආණ්ඩු දින්නට පස්සේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුව කරන සැලැස්ම මොකද්ද කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න. අපේ ආණ්ඩුවත් ඒ වරදේ ආකාරයටම කරා. අපිටත් හිතා ගන්නට බෑ ඇයි මේ ආර්ථිකය කියවගත්තේ නැත්තේ කියන එක පිළිබඳව. ඒක තමයි ඇත්ත. කීප දෙනෙකුට මේක අතට දීලා මේ සම්පූර්ණයෙන්ම මේක දැනගන්නකොට අපි ස්ටඩි කරනකොට කාලේ පරාදයි. ඒ ප්‍රමාණයට අපි සමාවිල්ලන්නට ඕන. මේ ආර්ථිකය කියවගත්තේ නැහැ. හැබැයි අපි විතරක් නෙවෙයි. හැමෝම කියවගත්තේ නැහැ. ගිය අවුරුදු 4ට බිලියන 15ක් ණය ගත්තා. බිලියන 15ක්. බිලියන 12ක් ගෙව්වා. අටට තියෙන බැංක රිසර්ව් ටික 7ට අඩු වුණා. ඉතින් මේ කාලෙත් එහා සමානයි. හැබැයි IMF එකට වෙලාවට නොගිය එක, ටැක්ස් ටික අඩු කරපු එක අපි කරපු වරදි. මම එදත් කියනවා අදත් කියනවා. ඒක මේ බොරු කියලා වැඩක් නැහැ. ඉතින් මම පිටා ගෞරවයෙන් ඉල්ලා සිටින ගරු කතානායකතුමනි, මට නම් සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතියම පිළිබඳව තියෙන්නේ මහ ලොකු අප්‍රසාදයක්, කලකිරීමක්, අප්‍රසාදයක්. අපි මේකෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. අපිටත් පුළුවන් වාඩි වෙලා සෝෂල් මීඩියා පෝස්ට් දදා පොරවල් විවි ඉන්න. ඒකෙන් රටට වෙන දෙයක් නැහැ. නමුත් මම කියන්නට ඕන, පමා වෙලා හරි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ දාන්න, රට ගොඩ දැමීම සඳහා එකතු වෙලා කටයුතු කරන්න. විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාටත් පුළුවන් උදව්වක් මේ අවසාන මේ අමාරු අවස්ථාවේදී රට ගොඩනැගීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටි මේ මම නිහඬව.
ගරු කතානායකතුමනි, මේ ශාන්ත බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දෙන්න ඕන. ආණ්ඩුවට එකතු වීම සමගි ජන බලවේගයේ සමගි සද්ධානයේ ප්‍රතිපත්තිය නෙවෙයි. අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්කවෙන්නේ නැතුව විපක්ෂයේ ඉඳලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න. ඒක අපේ පක්ෂ නායකතුමා දැන්ටමත් ලිඛිතව ඒ වගේම අවශ්‍ය ආකාරයට උදව් කිරීමට ස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි මේ අස්වැච්ච අය මං කියන්න කැමති විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විද්‍යානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න.
සැලසලා පිරමන්තුම.
ගරු කතානායකතුමනි, අලි ශබ්‍රි මගේ සහෝදර මන්ත්‍රීතුමාගේ අදහස් මුළුමනින්ම අනුමත කරමින් එකඟ වෙමින් යෝජනා දෙකක් ඔබතුමාට ඉදිරිපත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ගරු කතානායකතුමනි, පළවෙනි යෝජනාව අද අපි මේ රටේ අර්බුදය පිළිබඳව කතා කරන හතරවෙනි පාර්ලිමේන්තු සතියේ අවසාන දිනය. අපි සතිය හතරක් මේ ගැන කිසිදු නිශ්චිත න්‍යායපත්‍රයක් නැතිව කතා බහ කරලා තියෙනවා. එකිනෙකාට ඇඟිලි දික් කරලා තියෙනවා. ඒ නිසා මේ පළමු පැය පාර්ලිමේන්තුවේ මම අදත් දැක්ක සමාජ මාධ්‍ය අඳුන්වන්නේ පළවෙනි පැය අඳුන්වලා තියෙන කරු කතානායකතුමනි කාලකන්ණින්ගේ හෝරාව කියලා. සජීවීව පාර්ලිමේන්තුව විකාශනය වෙන තීන්දුව ගන්නකට අපි හිතුවා ඉතාම හරවත්ව මේ පාර්ලිමේන්තුව වටිනාකම සමාජයට දැනෙන විදියට සාකච්ඡාව කේන්ද්‍ර වෙයි කියලා. නමුත් ඒක නෙමෙයි විශේෂම පළවෙනි පැයදී වෙලා තියෙන. මම නිසා පළවෙනි ඉල්ලීම ඔබතුමාගෙන් කරන්නේ. ගරු කතානායකතුමනි, මේකට නැත්තම් මොන්ටිසෝරියක් බවට පත් වෙයි. කතානායකතුමා වෙනුවට මොන්ටිසෝරි ගුරුතුමා කියලා ඔබතුමාට කියන්න පටන් ගනී. ඒ නිසා ස්ථාවර නියෝගවලට එකඟව පමණක් ඔබතුමා දැඩිව කටයුතු කරන්න විශේෂයෙන්ම පළවෙනි පැය ඇතුළේ පාර්ලිමේන්තුව මෙහෙයවීමේදී මේ විශ්වසනීයභාවය පිළිගැනීම ව්‍යවස්ථාවේ තියෙන උත්තරීතර කියලා කියන වචනය නිකම්ම ඇබ්ජෙක්ටිව් එකක් කරන්න නැතුව නාම විශේෂණයක් කරන්න නැතිව පවත්වාගෙන යාම සඳහා ඔබතුමා එකට නායකත්ව දෙන්න කියලා කියන එක පළවෙනි ඉල්ලීම. කිසි ලෙසක අර සජීවීව විකාශය වෙන රූපාණි නාලිකා දිහා බලලා අපි මේ සතිය හතරක් තිස්සේ කතා කරේ. එකිනෙකාට ඇඟිලි දික් කරා, එකිනෙකා විත්තු කූඩුවක් නැග්ගුවා, කෑම එක ගැන කතා කරා, අපේ ඉන්ධන ගැන කතා කරා, වරප්‍රසාද ගැන කතා කරා, බැනගත්තා. එහෙනම් කිසි දෙයක් ගරු කතානායකතුමනි මේ සතිය හතරක අවසන් දවසේ සිද්ධ වෙලා නැහැ. පාර්ලිමේන්තු අපේ සහෝදරයෙක් ඝාතනය වීම වගේ දේවල් ඇරෙන්න. ඉතාම ගෞරවයෙන් කරුණාවෙන් වගකීම් සහගතව මේ ඉල්ලීම කරනවා පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපි මේ අද දවසෙත් ඊයේ පෙරේද මේ දිගටම කතා කරපු කාරණාට වඩා බරපතල කාරණාවක්. වඩා බරපතල කාරණාවක් තියෙනවා. සඳුදා ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමනි මේ රටේ දූ පුතුන් 600,000 විභාගයට යනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ජීවිතේ කඩයිම. හැබැයි මේ අවිනිශ්චිත භාවයකින් දරුවෝ ඉන්නවා. පාරට බහින්න අපිට බස් එකක් තියෙවිද? ගෙදර බයිසිකලේ හරි තාත්තත් කියන්නේ පෙට්‍රල් තියෙවිද? අපිට පාඩම් කරන්න ලයිට් එක තියෙවිද? කළුවරේ ඉන්න වේවිද? විභාග පරීක්ෂණ පරීක්ෂකවරු විභාග ශාලාවලට යන්න පුළුවන් කමක් තියෙවිද? පාරේ පෙළපාල තියෙවිද? බරපතල ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනි සමාජයේ. ප්‍රවාහන ඇමතිවරයෙක් තවම පත් වෙලා නැහැ. අද උදේ අධ්‍යාපන ඇමතිවරයා ඇමතිවරයෙක් පත් වුණු බව වාර්තා වෙලා තියෙනවා. එසා ඔබතුමා මේ මොහොතේ එකට නායකත්ව දීලා ආණ්ඩුවේ කටයුතු එසේ යන්න තිබියදී මේ දරුවෝ 106කගේ සාමාන්‍ය පෙළ විභාගයේ ජීවිතේ පරම කඩයිම පිළිබඳව අදාළ පාර්ශව ගෙනල්ලා සඳ ඉඳලා දින 10ක් මේ විභාගේ පවත්වනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිවේදනයක් කරා, ඉල්ලීමක් කරා විදුලිය කප්පාදුකින් තොරව ගෙනියන්නට කටයුතු කරන්නට කියලා. ඇමතුමත් කංචන ඇමතුමා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරා. එහෙනම් මෙන්න මේ කාරණා ටික පිළිබඳව ඔබතුමන් නායකත්වය දීලා ඒ අදාළ පාර්ශ්ව එකඟ කරගෙන අවශ්‍ය නම් අපි ඔක්කොම එකට එකතු වෙලා මෙන්න මේ කාරණාවට ප්‍රමුඛත්වය දෙන්න කෑමද ඉන්ධනද වරප්‍රසාදද කියලා කියන කාට වඩා මේ වෙලාවේ රටට අපේ දරුවන්ගේ මේ දින 10 වටිනවා ගරු කතානායකතුමනි. බොහොම සුදේ.
ඔව් බඳුරුණාදන්ත
ගරු ඩලස් සලප්පෙරුම හිටපු අධ්‍යාපන ඇමැතිතුමාගේ ඉල්ලීමට මමත් එකතු වෙන්න කැමැති. විශේෂයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ප්‍රධාන ගැටලුවක් වෙන්නේ මේ දරුවන්ට විභාග මධ්‍යස්ථාන කරා යන්න තියෙන ප්‍රවාහනයේ පිළිබඳ ප්‍රශ්නේ. ඒ ප්‍රවාහනය සාමාන්‍යයෙන් සපයාගන්නේ ඈත පිට ගම්මානවල ඉඳන් පොදු ප්‍රවාහන සේවා මගින්. ඒ නිසා ඒ පොදු ප්‍රවාහන සේවා වලට ඉන්ධන ලබා ගන්න බැරි වුණොත් දරුවට වෙලාවට විභාග ශාලාවට යන්න බැරි වෙනවා. ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා ප්‍රවාහන අංශ සමග සාකච්ඡා කරලා ඒ ප්‍රවාහන ප්‍රශ්නේ විසඳීම සඳහා පියවර ගැනීම එක. දෙවනුව විභාගයේ පවත්තන අවස්ථාවේ උදේ සිට හවස වෙන තෙක් ඒ අතර කාල පරිච්ඡේදය තුළදී විදුලිය කැපීම ඒ කාලසටහන වෙනස් කර ගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව හරහා අදාළ බලධාරීන්ට දැනුම් දීම. එතකොට විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිද්ධ නොවන අතර විභාග ශාලාවට දරුවන්ට පැමිණෙන්න අවස්ථාව ලැබෙනවා. මේ සියලු ආයතන සම්බන්ධීකරණය කරගෙන අද දින පත්වෙන නව අධ්‍යාපන ඇමැතිතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා සමග එකතු වෙලා සඳුදා සිට මේ දරුවන්ට බයෙන් හා සැකෙන් තොරව විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය වටපිටාව සලසන්න උද්ඝෝෂණකරුවන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා. රටේ අනාගතය වෙන දරුවෝ වෙනුවෙන් ඔවුන්ගේ මේ විභාගයේ කඩාකප්පල් වීමට අදාළ වෙන කිසිදු ක්‍රියාවක නිරත වෙන්න එපා කියන ආයතනයක් කරමින් ඒ සඳහා ඔබතුමාගේ මැදිහත් වීම අපි බලාපොරොත්තු වෙනවා.
අනුරාධ මැතිතුමා.
තුමනි, ඇත්ත වශයෙන්ම මේ අලි සබ්‍රි අපේ හිටපු ඇමතිතුමා කියපු කතාව අනුමත කරමින් මං කියන්නේ අපි ඉතාමත්ම බරපතල සමාජ ප්‍රශ්නකටත් ආර්ථික ප්‍රශ්නකටත් දේශපාලන ප්‍රශ්නකටත් මැදි වෙලා ඉන්නවා. එතෙන්දී අපිට අවශ්‍යයි මේ රටක් ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකරනද මමත් හිතන්නේ අපිට අනාගතේ ණය ලැබෙයි කියලා. ණය ගැනීම අවසන් අපිට අපේම තියෙන දේවල් මත ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එනිසා අපේ ජීවිතවල යම් වෙනස්කම් ඇති වෙනවා, අඩුපාඩු වැඩි වෙනවා. මේවා ජනතාවට පැහැදිලි කරලා ජනතාවගේ සම්බන්ධ කරගෙන තමයි අපි මේ ඉදිරි ගමන යා යුතුයි කියලා මමත් විශ්වාස කරනවා. මොකද මේ සමාජ පිපිරීම ඉතා භයානකයි. අපි විශාල අනතුරක්කින් පස්සේ තමයි රැස් වෙන්නේ. ඉතින් මමත් හිතනවා අර ඩලස් අපේ හිටපු ඇමතිතුමා කිව්වා වගේ මේ පළවෙනි පැය ඇතුලේ අනවශ්‍ය දේවල් කතා කරන්න නැතුව ටීවී වලට විතරක් තමන්ගේ අදහස කියන්න නැතුව හරබර ලෙස මේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්න අපි ක්‍රියා කරයි කියලා. ඉතින් එතෙන්දී අපි මේ භයානක අවස්ථාවේ අපේ සහය පැහැදිලිවම ඒ කරන ඇත්තන්ට තියෙන බවත් මතක් කරනවා ඒ වගේම කඩා කප්පල් කාරය වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා කියලත් මම මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න
කැමතියි. ඔව් ගරු මන්ත්‍රීතුමා. ඉක්මනට.
කථානායකතුමනි දනට තියෙන ඉතාම බරපතල ප්‍රශ්නයක් කුෂිකර්ම වල සම්බන්ධලා ඉන්න අයටත් ඒ වගේම කුලි පදනම වාහන වල කටයුතු කරන අයටත් ඒ වගේ කර්මාන්තවල වාහන ගත්තු අයටත් ලීසින් ගවන්න බැරි වෙලා විශාල ප්‍රශ්නයකට දන් වෙලා තියෙනවා කථානායකතුමනි. ඔබතුමාගේ ප්‍රධාන ඉල්ලීමක් කරනවා මේ අයට සහනයක් අපි අතිකරු අග්‍රාමාත්‍යමත් එක්ක කතා කරලා සහනයක් ලබා දීමට කටයුතු කරන්න ඕනේ නැත්තනම් මේ වාහන ගත්තු අය එල්ලිලා මැරෙන යුගයක් ඇතිවයි. ඒ නිසා ඔබගේ ඉල්ලීමක් කරනවා ඒ එල්ලිලා මැරෙන යුගේ නවත්තන්න උදව් කරන කෙනා ඉල්ලීමක් කරනවා.
ඔව් මේ මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමත් සභානායකතුමත් සභාවේ නැති වුණත් මේ මොහොතේ ඔබතුමා මැදිහත් වෙලා අද දිනේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න ඉල්ලීම කරනවා නම් වටිනවා. මොකද ගොවි ජනතාව දිගින් දිගටම කරන ඉල්ලීමක් දැන් කුඹුරු වපුරන්න පටන් අරගෙන තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඒ වගේම අනිත් දිස්ත්‍රික්කවල වපුරලා අවසන් වෙලා තියෙනවා. එතකොට දැන් අපි දැනගත්තා නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ලැබෙන බවට. හැබැයි නියත වශයෙන්ම ලැබෙන ලංකාවට ගොඩබස්සන දින ඒ වගේම ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් පොහොර ලබා ගත හැකි නිශ්චිත දිනයක් මේ සභාවට දැනුවත් කරනවා නම් ඉතාම වැදගත්. ඒ වගේම වපුරලා දින 35කින් බණ්ඩි පොහොර කියන්නේ යූරියා සහ මියුරේට් ඔෆ් පොටෑස් කවලම් කළා යොදන පොහොර වර්ගයට හෙක්ටයාරයකට කිලෝ 40ක් වූ අවශ්‍යතාවය වෙනවා. මේ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන්න අග්‍රාමාත්‍යතුමාට උපදෙස් ලැබලා දීලා කටයුතු කරනවා නම් ඉතාම වැදගත් අද දිනේ ඇතුළත. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් අලවතුල මන්ත්‍රීතුමා විවාදයේ පටන් ගන්න කලින් සියලුම මන්ත්‍රීතුමන්ලගෙන් ඉල්ලනෝ කිසිම රජයේ නිලධාර වැදගත් නිලධාරියෙකුට උසස් නිලධාරියෙකුගේ නම් සඳහන් කරන්නේ නැතුව අපහසුතාවයකට පත් කරන්නේ නැතුව තමන්ගේ හරි පරීක්ෂණයක් ඇතුව කතා කරනවා නම් කමක් නැහැ. හරි පරීක්ෂණයක් නැතුව නම් සඳහන් කිරීමේ මලකින්නේ.
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම බොහොමත්ම ස්තුතියි කල්තමන විවාදයට අවස්ථාව ලබා දීම පිළිබඳව. අද අපේ රටක් හැටියට අපි ඉතාමත් අවාසනාවන්ත, ඒ වගේම ඉතාමත් භයානක තත්ත්වයකට එක පැත්තකින් ආර්ථික වශයෙන් අනිත් පැත්තෙන් දේශපාලනික වශයෙන් ව්‍යාකූල තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය අපි දැක්කා නවවෙනිදා අද මේ කල්තැඹි විවාදයේ පවත්වන්නේ ඒ සඳහා නවවෙනිදා ඇතුණු අවාසනාවන් තත්ත්වය. අරලියගහ මන්දිරයෙන් පටන් අරගෙන අපිට මේ මන්ත්‍රීතුමාලගේ කතාවලින් තේරුණා හිටපු අගමැතිවරයාට සුබ පතන්න පැමිණි කණ්ඩායමක් ඒ පිරිසේ යම් ප්‍රමාණයක් උසිගන්නමින් ඒ තත්ත්වය තුළ ගෝල් ෆේස් අරගල කරුවන්න පහර දීම තුළ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණා. ගරු කථානායකතුමනි මේ වෙනකොට අපි දැක්කා ඒකට වග කියන යම් පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා මේ ගෝල් ෆේස් පිටියේ පහර දීමට අදාළ. ඉතාමත් ඉක්මනින් අනික් කොටසත් අත්අඩංගුවට අරගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක අපි වෙන්නන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඉන් පසුව ඇති වුණු සිද්ධීන් අපි දැක්කා බස් රථ ගණනාවක් ගිනි තිබ්බා. අවාසනාවන්ත ලෙස මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ ඉතාමත් නිහතමානී අහිංසක මන්ත්‍රීවරයෙක් ඝාතනයට ලක් වුණා. එදා හවස ගෙවල් ගණනාවක් ගිනිපත් වුණා. එර පහුව දවසෙත් ඒ තත්ත්වය මේ රටේ ඇති වුණා. ඉතින් ඒ තත්ත්වය තුළ අපි පැහැදිලිවම කියනවා විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මේ සිද්ධි දෙකටම මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තත්ත්වය ක්‍රියාත්මක කරන්න අපිට හරියට බැරි වුණොත් මේ තත්ත්වය කොතනින් නවතීද කියන එක තමයි අපිට මේ රටේ විශාල ලේ වැගිරීමක් ඉස්සරහට ඇති වෙලා තමයි නැවත වතාවක් අර අපි දැක්ක අවුරුදු 30ක් අපි යුද්ධ කරලා තියෙනවා. මේ රටේ තරුණයන් උතුරේද දකුණේද විශාල ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්ක 71 ඒ වගේම 88 89 අපේ තරුණයෝ 60,000ක් විතර නැති වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ ඉතාමත් වැදගත් පුරවැසියෝ ගණනාවක් ජීවිතය අහිමි කරගෙන තියෙනවා මේ තස්වාදිනී කියාවල් නිසා. ඉතින් එවැනි වාතාවරණයක් අපේ රට තුල නැවත ඇති නොවෙන්න මේ කාරණු කාරණා හරිය අවබෝධ කරගෙන අපි කටයුතු කරන්න ඕනේ කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ගරු කතානායකතුමනි, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ හැටියට මේ වන විට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මන්ත්‍රීතුමාලා සම්බන්ධයෙන් රට තුල තියෙන වාතාවරණ ඉතාමත් අහිතකර තත්ත්වයක්. ඒ සඳහා සංවිධානාත්මක කණ්ඩායම් නොයෙකුත් විදිහේ සමහර වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කතාව හැසිරීම තුළ සමාජයේ දකින ආකාරය ඉතාමත් අශෝභන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ 225 වෙනත් මේ සියලු දෙනාම වැරදිකාරව හැටියට හිතන සමාජයේ විශාල පිරිසක් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා අද අපි දැක්කා ඊයේ පෙරේදා වෙනකොටත් මේ මාධ්‍ය තුල සාමාන්‍ය සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි ප්‍රධාන මාධ්‍යෙත් ඔබතුමා දැන් ඊයේ දිනේ ඇති වුණේ ඉන්ධන ප්‍රශ්නේදී රුපියල් 120කට කවුරුත් ඉන්ධන ගහලා නැහැ. නමුත් අද සමාජයේ තියෙන මතය මොකද්ද? මේ අපි ඔක්කොම 120කට ගහනවා කියලා. එහෙම තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මේක ඉතාමත් භයානකයි. ඉතින් මේ භයානක තත්ත්වය තුළ මේක තව තව වැඩි කරන එක නෙමෙයි අපි කවුරුත් එකතුලා කරන්න ඕනේ. එකක් තමයි ප්‍රජාචන්ද්‍රවාදයේ ඉස්සරහට ක්‍රියාත්මක කරන්න නම් අපි මේ පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඕනේ ඉතාමත් මේ රටේ ජනතාවට විශ්වාසවන්ත ආකාරයෙන්. ඒක ආණ්ඩුවද විපක්ෂයද කියලා නෑ අද දේශ අපි පැහැදිලිවම කියනවා. අපි හැම කෙනාටම විශේෂයෙන්ම කතානායකවරයා හිටිය ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා අපිට වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ අපි දන්නවා ලෝකයේ අද ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටවල් වල පාර්ලිමේන්තුවට ඉතාමත් ගරුත්වයෙන් ඒ පාර්ලිමේන්තුවේ තමන් වත් කරන නියෝජ්‍යයන් ඒ තමන් ජනතාවගේ ප්‍රශ්න විසඳන පුජ්‍යලම්බාට ඒ රටවල් වල විශ්වාස කරනවා. ඒ නිසා තමයි අද ඒ තැනට ඒ පිළිගැනීම ඇවිල්ලා තියෙන. අද අපිට ඒ පිළිගැනීම ඉතාමත් අවාසනාවන්තට අයින් වෙලා තියෙන. ඒකට කරුණු කාරණා ගන්නවත් තියෙන අපේත් වැරදි තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනි අද රටේ ඇති වෙලා තියෙනවා දැවෙන ප්‍රශ්න ගණනාවක්. මේ දැවෙන ප්‍රශ්න එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්න බැරි දඬ අපේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. දැන් අපි අද දිනේ බැලුවත් ඊයේ දිනේ බැලුවත් පහුගිය මාස කීපය තුළම සිංහල අලුත් අවුරුද්ද කාලේ ඉඳන්ම දිග ඉන්ධන පෝලින් තියෙනවා. දිග ගෑස් පෝලින් තියෙනවා. දැන් මේ වෙනකොට ගෑස් හිගයක් ඇති වෙලා තියෙනවා. ඉන්ධන හිගයක් ඇති වෙලා තියෙනවා. භාණ්ඩ මිල උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ජනතාව මේ රටේ පොදු ජනතාව විශාල පීඩාකාරී තැනක ඉන්නේ. එහෙමනම් පීඩාකාරී තැනක ඉන්න ජනතාවට මේ ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දෙන්න. දැන් අපි පැහැදිලිවම කියන්න ඕනි මේකෙදි වගකීම බැහැර කරන්න බෑ පහුගිය රජයට. අපි පැහැදිලිවම කියනවා හිටපු මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ අපි විපක්ෂයේ ප්‍රශ්න ඇහුවාම මාස 3ක් මේ භයානක තත්ත්වයේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකයේ මේ කඩාවැටෙන තත්ත්වයේ සම්බන්ධයෙන් වචනයක් කතා කරේ නැහැ. ඒකද යුතුයකම මුදල් අමාත්‍යවරයා ඇවිල්ලා මෙතන ප්‍රශ්න අහනකොට විපක්ෂයේ එහෙම නැත්නම් ප්‍රශ්න යොමු කරනකොට ඒකට සාධාරණව පිළිතුරක් දෙන්න ඕනේ. බැසිල් රාජවක්‍ර මුදල් අමාත්‍යවරයා මාස 3ක් මේ භයානක තත්ත්වය තුළ මේ පාර්ලිමේන්තුවේ වචනයක් කතා කරලා කිව්වේ නැහැ මේකයි අද තත්ත්වය කියලා. ඉතින් ඒ තත්ත්වය තමයි අද මේ ඉතාමත් භයානක තැනකට ගියේ. අපි දැක්කා ඉනිස්සල හිටියේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අපේ විපක්ෂ නායකතුමා ප්‍රශ්න ගණනාවක් යොමු කරා මේ රටේ ඇති වෙන්න යන තත්ත්වය සම්බන්ධයෙන්. විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලා කතා කරා. කබ්‍රල් රාජ්‍ය අමාත්‍යවරයා මොකද්ද කිව්වේ? එතුමා ඒවා විහිළුවට ලක් කරා. එතනින් එයා රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉඳලා ආපහු වරන් ගියා මහ බැංකුවට. මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් කරා. මොකද්ද කිව්වේ? මාස 6ක මං වැඩ පිළිලක් තියෙනවා මේ තත්ත්වෙන් අපිට ගොඩ යන්න කියලා කිව්වා. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද රටේ මුදල් භාණ්ඩාගාරේ ඒ වගේම මහ බැංකුවේ ඩොලර් සංචිත සතේට හිනරගා මේ කබ්‍රල් කිසි දෙයක් මේ රටේ ජනතාවට එහෙම නැත්නම් ආණ්ඩුවට වසන් කරලා අද ඉන්නවා සද්ද නැතුව. අද ඒවට වන්දි ගෙවන්නලා තියෙන කාටද මේ රටේ ජනතාවට? පොදු ජනතාවට. ඒ වගේම මහජන නියෝජ්‍යයන්. ඒ නිසා අද ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි පැහැදිලිවම කියනවා අපි මේකට විසඳුම් හොයන්න ඕනි. ඒ වගේම මේකට වගකීයුත්තන්ඩ මේ තත්ත්වය මේ තරම් දරුණු වෙනකන් මේවා ගැන හරි අවබෝධයකින් මේ පාර්ලිමේන්තුවේ වසන් කරමින් ඒ කරපු ක්‍රියාවලිය තුළ ඒකට වග කියන ඒ විශේෂ මුදල් අමාත්‍යවරයා හිටපු බැසිල් රාජපක්ෂ ඒ වගේම ඒ හා සම්බන්ධ හිටපු නිලධාරීන් මහ බැංකුවේ අධිපතිලා කබ්‍රාල් ඒ ඇතුළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා මේ හැම කෙනාටම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. මොකද ඒ අය තමයි මේකේ ප්‍රධාන වගකීම්. අපි දැක්කා ජනාධිපතිවරයා මේ රටේ ජනතාව ජනාධිපතිවරයාට මුලින්ම කිව්වා මේ ඔබතුමා කරන වැඩ සර් ෆේල් කියලා කිව්වා. ඒ වගේම අපි දැක්කා අද ගොවියා අද ඇවිල්ලා වෙලා තියෙන අසරණ තත්ත්වය ගොවියට අවශ්‍ය පොහොර ටික එක රාගින් තහනම් කරා. ඒ තහනම් කිරීම තුළ මොකද වුනේ? අපේ රටේ ගොවියා අද වීගොවිතන විතරක් නෙමෙයි අපි දන්නවා නිදහසෙන් පස්සේ දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා මේ නිදහස ලැබුණායින් පස්සේ අපි ජයග්‍රහණ මුකුත් අරන් නැහැ කියලා. ගරු කතානායකතුමනි එහෙම නැහැ. අපි DSN නායක වැත්තුවා මේ රටේ නිදහස ගත්තාම. ඒ වගේම එතුවාගෙන් පස්සේ හිටපු නායකයෝ හැම පක්ෂයක්ම එදා නිදහස ගන්නකොට මේ රටේ සහල් නිෂ්පාදනය අපේ රටේ ජනගහණයෙන් 39%කට විතරයි තිබුණේ පරිභෝජනය කරන්න අවශ්‍ය ප්‍රමාණය. ඒ නිසා තමයි ගොවි ජනපද හදලා ඊට පස්සේ ආණ්ඩුවේ මහවැලි ව්‍යාපාර හදලා මේක ඉස්සරහට ගෙනල්ලා අපි පහුගිය අවුරුදු වෙනකොට අපි සහල් වලින් ස්වම්පෝසිත වුණා. 48 අපි හිටියේ ජනගහණය ඉතා අඩු ප්‍රමාණයක්. නමුත් අද ඉන්නවා 122ක්. ඒ 122කට කන්න පුළුවන් හාල් ප්‍රමාණය නිෂ්පාදනය කර අපේ රටේ. ඒ නිසා 2000න් පස්සේ අපි මුකුත් කරේ නැහැ කියලා කතා බොරු මම එක උදාහරණයක් විතරයි කිව්වේ. ඉතින් ඒ වගේ අනිත් අංශ ගණනාවක් තියෙනවා අපි ඉස්සරහට ගෙනල්ලා. ඉතින් ඒ නිසා අද තමන්ගේ පටු දේශපාලන ඌමනා එපාකම් ඉටු කරගන්න මේ රටේ සමාජයේ තරුණයෝ අද නොමග යවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ගරු කතානායකතුමනි ඒ තත්ත්වය තුළ මේ පාර්ලිමේන්තුවේ අපි හැම කෙනාම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අද මේ සෙල්ලම් කරලා හොඳටම ඇති. මොකද මේ රට ඉතාමත් අවාසනාවන්ත තැනකට දවසින් දවස යනවා. දැන් ගිය සතියේ ගිය පාර පාර්ලිමේන්තුවේ අපි විවාද කරනකොට වැඩි අමාරු තැනකට අද වැටිලා තියෙනවා. ඒ වගේම භීෂණයක් ඇති වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය වෙලා තියෙනවා. ඒ වගේම රටේ පුරවැසියන් 10 දෙනෙක් 11 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ ලබන සතිය වෙනකොට මේක තව එහාට යන්න පුළුවන්. මොකද අද මේ වෙනකොට පෝලිං ප්‍රමාණය කිලෝමීටරක් තිබ්බනම් ඒක කිලෝමීටර 2ක් වෙලා ඒක 3ක් වෙලා මේ භයානක තත්ත්වයේදී අපි පැහැදිලිවම විපක්ෂයක් කරේ අපිටත් වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි විපක්ෂ නායකතුමා මේ වෙනකොට අද දිනේ තුමා සංචාරක ව්‍යාපාර ගැන කතා කරා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා කියලා කිව්වා. ඒ වගේම අගමැතිතුමා පෙරේදා එතුමාගෙන් කතා කරලා කිව්වහම එතුමාගේ හුස්ම වැටසලානෙන් මේ වෙනකොට අපි රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ රුපියල් 104,000ක එතුමා ලබා දීලා තියෙනවා. දැන් එතුමා ලෑස්සි අපිට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත් අපේ මිත්‍රයන්ගෙන් එහෙම නැත්නම් විශේෂයෙන්ම අපේ හිතවතුන්ගෙන් විදේශවල ඉන්න අයගෙන් උපකාර අරගෙන ඒ සඳහා සහයෝගයක් ලබා දෙනවා. ඉතින් අද විපක්ෂයක් හැටියට අපි පැහැදිලිවම කියනවා අපි ආණ්ඩුවේ ඇමතිකම් ගත්තේ නැති වුණාට අපිට දෙන්න පුළුවන් උපරිම සහාය රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් මේ අවාසනාවන්ත තත්ත්වෙන් ගොඩ එන්න අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒක පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවේ කමිටු හරහාත් ඒ කාර්ය කරන්න අපිට ඇමතිකම් ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා අපි විපක්ෂයක් හැටියට විපක්ෂ නායකතුමත් එක්ක අපේ කණ්ඩායම අද කතා කරලා එකග වෙලා අපි කකුලෙන් අදින්න ලෑස්ති නැහැ. අපි වැහැදිලම කියන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි උපරිම සහයෝගයක් වර්තමාන රජයට අපි ලබා දෙනවා මේ වැඩපිළිවෙළ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ඒක විශාල ජයග්‍රහණයක්. ගරු කතානායකතුමනි අද මේ වෙනකොට අපේ රටේ තත්ත්වය එදිනෙදා අවශ්‍ය දේවල් ගේන්න බැරි තැනක තියෙනවා. ඉතින් ඒ වසඳා අපි අවශ්‍ය ප්‍රතිකර්ම ඉතාමත් ලහිලයි අපි කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා මම පැහැදිලිවම කියන්න ඕනි අපේ රටේ ප්‍රධාන ආදායම උපයන්න මොනවද? විදේශ රැකියා ශේෂය. දැන් විදේශ රැකියා ශේෂයේ ඉන්න අයට පහුගිය රජය කොහොමද සැලකුවේ? මෙන්න මේ ප්‍රශ්නේ අපි කතා කරන්න ඕනි. ලෝකේ කිසිම රටක් කොවිඩ් තත්ත්වය තුළ විදේශ රැකියා ශේෂය ඉදපාරට තමන්ගේ රටේ ඉන්න අවුරුද්දක් ඉඩ දුන්නේ නැහැ. වැරදි තීන්දුව ගත්තා. ඒ තුළ එයා ඉතාමත් අසරණ වුණා. ඉතින් ඒ නිසා තමයි එයාලගේ වේතනය ප්‍රේෂණය ලංකාවට නියමානුක්‍රමයට එව්වේ නැත්තේ. ඒ තරහා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන කරු කතානායකතුමනි දැන් විපක්ෂ නායකතුමා ඊයේ ඉල්ලීමක් කරා. එතුමා ගුවගත්තේ නෙමේ. එතුමා රටට ආදරේ නිසා රටේ ජනතාවට ආදරේ නිසා ඉල්ලීමක් කරා. ලෝකයේ අපේ රැකියා කරන විදේශ ශේෂ්‍යය ආයිට ඒ රැකියා කරන අයට තමන්ගේ ප්‍රේෂණය නීතියානුකූල ක්‍රමයට එවන්න කියලා. මොකද ඒක ඉතාමත් වැදගත් වෙනවා. දැන් මේ තත්ත්වය තුළ අපි දන්නවා 2019 අවුරුද්දේ ඩොලර් බිලියන 7.5ක් අපේ රට එවලා තියෙන්නේ මේ අපේ රටේ අම්මලා ඒ වගේම සහෝදරයෝ විදේශ රටවල් වල ගිහිල්ලා වැඩ කරලා ඒ මුදල් ඉතාමත් වැදගත් අපිට. ඒක අපිට තව වැඩි කරගන්න ක්‍රම තියෙනවා ගණනාවක් කරු කතානායකතුමනි. අපි වැහැදිලිව කියනවා අපි විපක්ෂයේ හිටියත් අපි කමිටු හරහා අපි වැහැදිලිව කියන අපේ යෝජනා ගණනාවක් තියෙනවා. අපි වහා වහාම අද මේ විදේශ රැකියා රේත්තේ අපි තියෙන බැරිය සයින් කරන්න ඕනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉඳලා නොයෙකුත් බැරියර් ගණනාවක් දාලා තියෙනවා. අද විශාල ප්‍රමාණයක් ඉන්නවා අද තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක රටේ ජීවත් වෙන්න බැරි පිරිසක් ඉන්නවා. ඒකේ ඉන්නවා තරුණ දරුවෝ විශාල පිරිසක්. එහෙමනම් ඒ අයට මේ විදේශ රැකියා වැඩිපුර ලබා දෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනි. ඒකට රජයේ පැත්තෙන් විශාල ශක්තිය සහයෝගයක් අවශ්‍ය වෙනවා. දැනට නීති රීති ගණනාවක් දාලා තියෙනවා විදේශ රැකියාව වලට යන්න බැරි වෙන විදිහේ. අන්න ඒවා ලිහිල් කරලා අද තියෙන තත්ත්වයේ හැටියට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් මම විශ්වාස කරනවා විදේශ රැකියා ශේෂයෙන් ඩොලර් බිලියන 7.5 නෙමෙයි මම මොකද පෑදීලිම දා කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්ත ආයතන ගණනාවක් තියෙනවා 200 ගණනක් ලංකාවේ තියෙන 400 ගණනක් ඒ නිසා ඒ අයත් එක්ක අපි කතා කරනවා ඒ නිසා අපේ රටට ඉතාමත් ඉක්මනින් මාස 6ක් ඇතුළත ඩොලර් බිලියන 10ක් ගේන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් අන්න ඒ වැඩසටහන තමයි අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ඕනි එහෙම නොවුනොත් අපි මේ ඉන්න තැනින් පල්ලෙහාට වැටෙනවා දැන් අපේ විපක්ෂ නායකතුමා කතා කරා සංචාරක ශේෂය සම්බන්ධයෙන් එතුමා ප්‍රවීණයන් එක්ක සාකච්ඡා කළා ඊයේ ඒ සම්බන්ධයෙන් එතුමා වාර්තාවක් ඉදිරිපත් කරා ගරු කතානායකතුමනි අපේ රටේ විශේෂයෙන්ම පහුගිය 2015 රජයේ 2018 වෙනකොට අපි ලෝකයේ හොඳම ගමනාන්තය වුණා ලෝන්ලි ප්ලැනට් සංගරාව ඉදිරිපත් කරා ඒ ගමනාන්තය වෙනවත් එක්කම අපිට මොකද්ද උනේ සංචාරක ශේෂයෙන් අපිට ඩොලර් බිලියන 4.5ක් අපිට ආවා ඒක තව වැඩි කරගන්න තිබුණා අවාසනාවන්ත පාස්කු ප්‍රහාරත් එක්ක යම් පසුබෑමක් ඇති වුණත් ඒ අවුරුද්දේම ආපහු ඉස්සරහට ගියා ඒ නිසා කරු කතානායකතුමනි අද මේ රටේ දේශපාලන ස්ථාවරයක් විශේෂයෙන්ම විපක්ෂයේ මේ ආකාරයෙන් සහය දෙනකොට ඒ ස්ථාවරය අපිට ඇති කරගන්න පුළුවන් වුණොත් මේ තියෙන தত্ত্বය කලබලකාරී தত্ত্বය සංහිඳව ගන්න අපිට පුළුවන් වුණොත් සංචාරක ශේෂය අපිට ඒ එතනින් එහාට අරයන්න පුළුවන් தত্ত্বයක් තියෙනවා ඒ නිසා කරු කතානායකතුමනි මෙන්න මේ මුදල් උපයන මාර්ග අපි පැහැදිලිව හඳුනාගෙන ඒවා වෙන වෙනම ඒ පහුගිය රජයේ කාලේ ඒවා සිද්ධ වුණේ නැහැ පහුගිය කාලෙදි ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙක තුල මේවා එකක්වත් සිද්ධ වුණේ නැහැ
ඔව් තමයි කාලය අවසානේ
ඔව් ගරු කතානායකතුමනි මට තව විනාඩියක් දෙන්න ඒ නිසා ගරු කතානායකතුමනි මම විශේෂයෙන්ම කියනවා මෙන්න මේ වගේ වැදගත් ශේෂ ගණනාවක් අපි හඳුනාගෙන ආණ්ඩුව අද අලුතෙන් ඇමතිවරුපත් වෙලා තියෙනවා ඒ වගේම විපක්ෂයක් හැටියට අපි ඒ කාර්යයට ආණ්ඩුවට අපි සහාය දෙනවා වගේම මේ රටේ අද තියෙන මේ අවාසනාවන්ත තත්ත්වය මොකද මේ තත්ත්වය අපි දේශපාලනය මේ තත්ත්වෙන් අපි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මේ තියෙන අවාසනාවන්ත තත්ත්වය ගොඩ ගන්න ඕනේ අපි මාස 6කින්ද 8කින්ද 10කින්ද නෙවෙයි ඒ තත්ත්වය ඉස්සරහට ගත්තොත් තමයි අපිට රටේ දේශපාලනයක් කරන්න පුළුවන් වෙන්නේ කාර කොතනායකතුමනි ඒක හොඳට අවබෝධ කරගෙන තමයි විපක්ෂ නායකතුමා කටයුතු කරන්නේ ඒක අවබෝධ කර තමයි විපක්ෂයේ මන්ත්‍රීමාල කටයුතු කරන්නේ ඒ නිසා ඒ විතරක් නෙමෙයි අද අපිට විදේශ විනිමය ලැබෙන අපේ අපනායනේ ශේෂ කඩාගෙන යනවා මොකද ඒවට අවශ්‍ය පහසුකම් නැහැ අපි දැක්කා ඊයේ වෙනකොට ඇගලු ශේෂයේ ඒ කන්ටේනර් රතවලට අවශ්‍ය ඉන්ධන නැහැ ඒවා ප්‍රබාධ වෙලා තියෙනවා එහෙම වුණාම එයාට ලැබෙන ඕඩර් එක කැන්සල් වෙනවා එහෙම වුණොත් අපිට මේ තියෙන තත්ත්වෙ මුත් පහලට අපි යනවා එහෙමනම් ගරු කතානායකතුමනි මේවා සම්බන්ධයෙන් විශේෂ සැලසුම් සකස් කරලා මේවට අවශ්‍ය පියවර අරගෙන අපේ රට මෙතනින් එහාට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙලට අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඇතුළු අපේ කණ්ඩායම අපි උදව් කරනවා රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කියලා මතක් කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ ස්තුති ප්‍රකාශ කරමි වාචික සල්පාව සංකර